ගරු අශෝ මාරසිංහ මන්ත්‍රීතුමා,
උලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අයවැය විවාදයේ ප්‍රථම කාරක සභා අවස්ථාවේ කතා කරන්න ලැබීම ගැන මම සන්තෝෂයට පත් වෙනවා. අද සාකච්ඡාවට භාජනය වන ජනාධිපතිවරයා, අගමැතිවරයා, කොමිෂන් සභා ඇතුළු වැය ශීර්ෂ 25ක් සම්බන්ධයෙන් වන අවසන් මොහොතේ කතා කරන්න ලැබීම ගැන, විශේෂයෙන් ඔබතුමා කාරක සභාවේ සභාපතිවරයා හැටියට ඉන්නකොට. අද සාකච්ඡා කරන මේ මාතෘකා අතරේ ප්‍රධාන ස්ථාන දෙකක් හැටියට තියෙන්නේ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සහ අගමැතිවරයාගේ වැය ශීර්ෂය. දැන් මේ රටේ යහපාලන ආණ්ඩුවක් ඇති වෙලා 2015 ජනවාරි 8 වෙනිදා අපි මේ රටේ තිබුණ දුර්දාන්ත පාලන ක්‍රමයක් අයින් කරලා අපි අපේම ජනාධිපතිවරයෙක් පත් කරගත්තා. මට මතකයි ප්‍රතිඵල අහලා අපි ජනවාරි 9 වෙනිදා සිරිකොත ඉස්සරහා බොහොම සතුටට පත් වුණා, විනෝද වුණා, සින්දු කිව්වා. එදා අපිට දැනුණ සතුට මෙරටේ නිදාස විනාශ කරලා ප්‍රජාතන්ත්‍රවාදයේ වලපල්ලට දාලා ජනතාවට නිදහසේ කතා කරන්න තිබුණ අයිතිය විනාශ කරලා තිබුණ වෙලාවක මේ රටේ නිදහස ලබාගත් මොහොතක ලැබුණ හැඟීම් තමයි අපිට මේ මොහොතේ තිබුණේ. ඒ අවස්ථාවේ අපි කල්පනා කරේ අපේ රටේ නැත්තම් මේ කලාපේ මැන්ඩෙලා ඉපදුනා කියන එක. ඔබ දන්නවා දකුණු අප්‍රිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න නෙල්සන් මැන්ඩෙලා කරපු කාර්යභාරය. අපි කල්පනා කරා අපේ ජනාධිපතිවරයා හැටියට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අපේ මැන්ඩෙලා හැටියට අපි පිළිගත්තේ. මම මේ වෙලාවේ මතක් කර දෙන්න කැමතියි 2016 ගරු ජනාධිපතිවරයාට ආරාධනා ලැබුණා ජපානයේ G7 සමිට් එකට. සාමාන්‍ය මේ G7 සමිට් එකට ආරාධනා ලැබුවේ ලෝකයේ ප්‍රධාන රටවල නායකින්ට අමතරව දියුණු වෙන රටවල් වලින් අපේ රටත් තවත් රටකුත් විතරයි. එතකොට 2018 ඒ G7 සමිට් එකට අපේ ජනාධිපතිවරයා ගියාම එතුමාව පිළිගත්තේ ආසියාවේ මැන්ඩෙලා හැටියට. මම ඔබට මතක් කර දෙනවා ඇමරිකාවේ ජනාධිපති ඔබාමා ජනාධිපතිවරයා පැත්තක ඉන්නකොට එතෙන්ට ඇවිල්ලා කතා කරේ. අපි අහලා තියෙනවා මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ රටේ හිටපු ජනාධිපතිවරෝ ඒ සමිට් වලට ගිහාම කොරිඩෝවේ හිටගෙන ඉඳලා ඒ ජනාධිපතිවරයෝ යනකොට මග රැකලා ඉඳලා ෆොටෝස් අරගෙන තමයි දැම්මේ මෙන්න මාත් එක්ක සාකච්ඡා කරා කියලා බලෙන් අත දීලා. නමුත් අපි දැක්කා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට තිබුණේ පිළිගැනීම. අපි දැක්කා අපේ මැන්ඩෙලා විදිහට ජර්මන් චාල්ස් චාන්සල්වරිය ඇන්ජෙලා මාකෙල් ඇවිල්ලා ළඟට අතට අත දුන්නේ. ජපානයේ අගමැති ෂින්ෂෝ අබේ ළඟට ඇවිල්ලා අතට අත දීලා පිළිගත්තේ. මේක තමයි අපේ ඉතිහාසයේ. අපේ රටේ 2015 ජනවාරි 8 වෙනිදා ලියවුණ ඉතිහාසයේ, මේ ඉතිහාසයේ ලියවෙනකොට ඒකේ යම් කාර්යභාරයක් කරපු මන්ත්‍රීවරයෙක් හැටියට අපි හෘද සාක්ෂියෙන්ම සතුටටපත් වුණා. ඒ සතුටටපත් උනේ අපි බලාපොරොත්තු වුණා ජනාධිපති තාත්තා පොත ලියන්න නෙමේ, ලංකාවේ නෙල්සන් මැන්ඩෙලා ගැන පොත ලියන්න. මම අදටත් බලාපොරොත්තුව තියෙනවා. ඒ බලාපොරොත්තු රාශියක් අපිට අද තියෙනවා. අපි බලාපොරොත්තුනේ අපි ලෝක නායකීන්ගේ ආදර්ශමත් කතා කියවනකොට. අපි ලෝකයේ වෙනත් රටකට ගියාම අපි නෙල්සන් මැන්ඩෙලා ගැන කියවන පොත් අරගෙන එනවා. ඊයේ පෙරේදා මම මැලේසියාවට ගිය වෙලේ ඩොක්ටර් මහතිර් මොහොමඩ් ගැන ලියන පොත අරගෙන එනවා. අපි මේ ආසයි මේ ලෝක නායකයින්ගේ හැසිරීම ගැන ලියන්න කතා කරන්න. ඒ නිසා අපිට තවත් ඉඩ තියෙනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නැවත අපිත් එක්ක එකතු වෙලා මේ රටේ ජනතාව බලාපොරොත්තු වන තැනට නැවත ගෙනියන්න පුළුවන්කමක් තිබුණොත් මම හිතනවා මේක හෘද සාක්ෂියේ ප්‍රශ්නාර්ථයක් අපි හැමෝටම තියෙන. අද ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයේදී අපි ප්‍රශ්න කරන්නේ අන්නේ ප්‍රශ්නාර්ථය, අපි හෘද සාක්ෂියේ ප්‍රශ්නාර්ථය. අපි මේ රටේ ජනතාව බලාපොරොත්තු වන ස්වාධීන කොමිෂන් සභා ටික දාලා ඒ ස්වාධීන කොමිෂන් සභා හරහා රටේ ජනතාව බලාපොරොත්තු වන ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැක ගැනීම රටේ ජනතාව තවමත් බලාපොරොත්තු වෙනවා. අපි බලාපොරොත්තු වුණා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ හරහා යම් තාක් දුරට විධායක බලතල අඩු කරගත්තා. අපි ඒ ගැන සතුටු වෙනවා. නමුත් අපිට අද තේරෙනවා මේ විධායක ජනාධිපති ක්‍රමයේ තියෙන බලපෑම. ඒ නිසා මතවාදයක් හැටියට එදා ඉඳන් අපි හිටියේ විධායක ජනාධිපති ක්‍රමයේ රටට අනවශ්‍යයි කියන තැන. ඒ විධායක ජනාධිපති ක්‍රමයේ තියෙන ප්‍රශ්න ටික තමයි අදත් මේ අපි දකින්නේ. ඒ හේතු නිසා තමයි ඔක්තෝබර් 26 දින රාජ්‍යද්‍රෝහී කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණේ. මේ ඔක්තෝබර් 26 සිද්ධ වෙච්ච රාජ්‍යද්‍රෝහි කුමන්ත්‍රණය හරහා සිද්ධ වෙච්ච පරිහානීය විපත්‍ය අපි දැක්කා. අපි මංගල ඇමැතිතුමාගේ අයවැය හරහා එතුමා නිර්මාණශීලීව එය කළමනාකරණය කරගත්ත විදිය. ඔබ දැක්කා මේ දින 52 කාලය තුල ජාත්‍යන්තර රේටින්ග්ස් වලින් අපේ ලංකාව කඩා වැටුණා. පැහැදිලිවම ඔබ බැලුවොත් දත්ත ඇලුවොත් ගරු මුලාසනාරුව මන්ත්‍රීතුමනි ඔබ මේ දත්තරම් බැලුවොත් ලෝකේ ජාත්‍යන්තර රේටින්ග්ස් වල ඒ දින 52 කාලය තුල අපේ රේටින්ග්ස් කඩාගෙන වැටුණා. එහෙම වෙලාවක මේ රාජද්‍රෝහි කුමන්ත්‍රණය ක්‍රියාත්මක වුණේ 2019 වර්ෂය සඳහා අයවැය නිසි කලට සම්මත කරගන්න නොහැකි වෙන්න. ඒ බය වුණා ඒ අයවැයට. ඒක තමයි අපි දැක්ක මේ රටේ සිද්ධ වෙච්ච අසාධාරණම අයුක්ති සහගතම රාජ්‍යද්‍රෝහි කුමන්ත්‍රණේ. ඒ නිසා මේ මොහොතේ මතක් කරලා දෙන්න කැමතියි මේ විධායක ජනාධිපති ක්‍රමයේ තිබුණොත් මින් ඉදිරියටත් මෙවැනි රාජ්‍යද්‍රෝහි කුමන්ත්‍රණ සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ මේ සිද්ධ වෙච්ච රාජද්‍රෝහි කුමන්ත්‍රණය ගැන පරීක්ෂණේ පවත්වන එක අනිවාර්යෙන් සිදු විය යුතුයි කියන්නේ. මේ ඔක්තෝබර් 26 වෙච්ච මේ සිද්ධින් නිසා මේ රටේ ආර්ථිකය මේ මාස දෙකක කාලය තුලදී වෙච්ච මේ හානිය නිසා මේ රටේ ආර්ථිකයේ කඩා වැටීම නැවත නගා සිටවන්න අපිට විශාල කැපකිරීමක් කරන්න සිද්ධ වුණා. අපි ආණ්ඩුවක් හැටියට මේ කැපකිරීමේ අභියෝගය බාරගත්තා. ඒ බාර අරගෙන තමයි අභියෝගේ බාර අරගෙන තමයි මේ අයවැයෙන් ඉතාමත් සහනදාහි වැඩසටහන් සහිත බාර දුර කාර්යවයක් හැටියට වගකීමක් හැටියට මේ රටට මේ අයවැය අපි ඉදිරිපත් කරේ. ඒ නිසා මම මතක් කරලා දෙන්න කැමතියි යම් යම් කාරණා කිහිපයක් කතා කරන්න බලාපොරොත්තු වුණා. දැන් එකවරක් ඔබට මතක ඇති ජනාධිපතිවරයා කටාර් සංචාරයේදී ඉල්ලා සිටියා විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් රාජිත් සේනාරත්න ඇමතිවරයාගේ අමාත්‍යාංශයෙන් ජාතික සම්බන්ධීකාරක වකුගඩු රෝග නිවාරණ හා පර්යේෂණ ඒකකයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කටාර් රාජ්‍යයෙන් ඉල්ලා සිටියා ප්‍රධානයක්. අපිට අහන්න සන්තෝසයි මේ ඊ අපි දැනගත්ත මේ ප්‍රධානය ඇමරිකාන් ඩොලර් මිලියන 73ක ප්‍රධානයක් අපිට ලැබිලා දෙනවා කටාර් රාජ්‍යයෙන්.
කාලය අවසානයි.
ඒ කටාර් රාජ්‍යයෙන් ලැබුණ ප්‍රමාණය ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂයට සමානයි. අපි ආඩම්බර වෙනවා මෙවැනි තත්ත්වයක් ජාත්‍යන්තරය තුල අපි හදාගත්තා. ඒ නිසා අපිට හැකියාව ලැබුණා ජාත්‍යන්තරයත් එක්ක ඒ අපිට තියෙන කීර්තිය වැඩි කරගන්න. ඒ නිසා ඒ සල්ලි ටික අපි ඉල්ලා සිටිනවා රටේ සෑම තැනකම ඉන්න වකුගඩු රෝගීන්ට ඒ සහනය ලබා දීම සඳහා යොදා ගන්න කියලා. එහෙම නැති වුණොත් ඒක වෙනත් තැනකට එක තැනකට ගිහිල්ලා එතන හරහා එක
දිස්ත්‍රික්කයකට
ඒක හරියන්නේ නැහැ. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා ඒ රට පුරා බෙදිය යුතුයි කියලා. ඒ නිසා මගේ කාලය අවසන් නිසා කතා කරන්න ගොඩක් දේවල් තිබුණත් මේ අපි ඉදිරියට තිබු අඩිතාලමත් එක්කම පැහැදිලිව මතක් කරන මම සභාගත කරන මේ මොහොතේ මේ ලියවිල්ල මේ ඔක්තෝබර් 26 දින සිදු රාජද්‍රෝහී කුමන්ත්‍රණ පිළිබඳ පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තියෙනවා. මේ පැමිණිල්ල මේ සඳහා පරීක්ෂණ සිදු වේ යුතුයි මේ රටේ. මේ රටේ මේ රාජද්‍රෝහී කුමන්ත්‍රණය කරපු සියලුම දෙනාට නිසි දඬුවම් ලබා දිය යුතුයි කියමින් මම කතාව අවසන් කරනවා.
බොහොම ස්තුතියි. මේ ළඟට ගරු තුෂාර ඉඳුනිල් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 9යි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. එක්සත් ජාතික පක්ෂයේ හාහපුරා කියලා අපේ ගිනේම ලබන අයවැය විවාදයේදී අපිට අද දවසේ විශේෂයෙන් අපිට කතා කරන්න සිද්ධ වෙන්නේ අපේ නොවන කලකදී අපේ වෙච්ච ජනාධිපතිවරයෙක් පිළිබඳව තමයි අපිට ඉස්සල්ලාම කතා කරන්න සිද්ධ වෙන්නේ. ගරු මන්ත්‍රීතුමනි 2015 ජනවාරි 8 වෙනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළියට ආපු මෛත්‍රීපාල සිරිසේන පක්ෂ මහලේකම් තුමා එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ 98%ක බහුතර ඡන්දයෙන් කැපකිරීමෙන් දහඩිය මහන්සියෙන් අපි පුදුමාකාර කැපවීමකින් අපි එතුමා මේ රටේ ජනාධිපතිවරයා බවට පත් කළා. එහෙම ජනාධිපතිවරයා බවට පත් කරලා
ජනාධිපතිවරයා බවට කතානායකතුමා මුලසන් පෙමිණත්
දෙදහස් 2015 ජනවාරි 8 මෛත්‍රීපාල සිරිසේන මහතුමාට ඒ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ අය කිව්වේ 158%කට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 158%කට ද්‍රෝහි වුණා කියලා තමයි ඒ වෙලාවේ කිව්වේ. හැබැයි ටික දවසක් යනකොට ටික කාලයක් යනකොට පහුගිය ජනාධිපතිවරණයේදී එතුමාට පක්ෂෝ ඡන්ද දුන්න 162%කට එතුමා ඊළඟ පාර ද්‍රෝහි වුණා. පළමුව 158%කට ද්‍රෝහි වුණා. දෙවනුව 162%කට ද්‍රෝහි වුණා. සමස්තයක් ඇටියට ගත්තාම ඒ ජනාධිපතිවරණයේදී ඡන්දේ භාවිතා කළ සියලු දෙනාට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ද්‍රෝහි වුණා. එතකොට ඒ විතරක් නෙමෙයි. එතුමා වෙනුවෙන් බරයක්ද කොටයක්ද දැන් මගේ ආසනේ පඬුඅසුවර ආසනේ මට මතකයි ජනාධිපතිවරණයේ වෙලාවේ මට හදිසියෙන් දිනේ ලැබුණ ජනාධිපතිවරණයේ රැස්වීම සූදානම් කරන්න මම බොහොම අමාරුවෙන් ඒ නගරයේ තිබිච්ච පිටණිය ජනාධිපතිතුමා වෙනුවෙන් මම ඒ රැළිය වෙනුවෙන් සූදානම් කරද්දි ඒ වෙනකොට ඒ ආසනයේ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලවතා සම්පූර්ණයෙන් රැස්වීමට තිබිච්ච පිටණිය තහනම් කරවා ගරු කතානායකතුමනි. රැස්වීම තිබුණේ දින 4යි මහරෑ ආපහු පාළු වත්තක් හොයාගෙන ට්‍රැක්ටර් ගෙනල්ලා ඒක මඩ වගුරක් ඒකට බොරළු දාලා වැලි දාලා කුඩුබත් දාලා ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු බලවතා ඒ රැස්වීම රැළිය තහනම් කරද්දී මම බොරළු දාලා පස් දාලා තමයි ඒ එතුමා වෙනුවෙන් පාව ඩලලා එතුමා වෙනුවෙන් වේදිකාවක් හැදුවේ. එහෙම තමයි අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපතිවරයා බවට පත් කරේ. බොහොම ගත වුණේ බොහොම ටික දවසයි. ඒ රැළිය තහනම් කරපු ඒ රැළිය පිටණිය තහනම් කරපු ඒ දේශපාලන බලවතාට මෙන්න හම්බෙනවා ඇමතිකමක්. ඒ බලවතාට ඇමතිකමක් හම්බෙනවා. එතුමා වෙනුවෙන් කඩේ ගිය අපි නිකම්ම නිකම් මන්ත්‍රීලා රජයේ වාහන මුළු ආසනය පුරා හැමතැනම යනවා. එහෙම තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පිළිබඳව මගේ කලකිරීම එතුමා ආරම්භ කළේ. ඒකම අපි දකිනවා. දැන් එතුමා වෙනුවෙන් මහන්සි වෙච්ච අපකප වෙච්ච එක්සත් ජාතික පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට එතුමා ද්‍රෝහි වුණා. කෙනෙහිලකම් කරා. අතරමං කරා දේශපාලනිකව. හැබැයි ඒකම මෙතන අපේ මහින්ද අමරවීර මෛතුමාලා ඉන්නෝ. ටීබී ඒකනායක මෛතුමාලා ඉන්නෝ. දයාසේ ජයසේකර මහත්තයලා ඉන්නෝ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහත්තයව අතහැරලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගාව ඊට පස්සේ එතුමාව තනි නොකර හිටගත්තා. හැබැයි ඒ අයට මොකද්ද උනේ? මෛත්‍රීපාල සිරිසේන මෛතුමා වෙනුවෙන් හිටගත්තේ ඒ අයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කළාද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දවසින් දවස දියාරු කරමින් පොහොට්ටුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයේ නමු අමුවේ පොහොට්ටුවට බඳවා නමින් එවුවා බලා සිටමින් මෙතුමන්ලා දේශපාලනිකව සම්පූර්ණයෙන් නන්නාතර කළා. අපිව නන්නාතර කළා විතරක් නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වෙනුවෙන් හිටගත්ත මහින්ද රාජපක්ෂ මහත්තයව අතහැරලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයව විශ්වාස කරලා හිටගත්ත මේ මහින්ද අමරවීර මහත්තයලා ඇතුළු කණ්ඩායමත් දේශපාලනිකව විනාශ කරනු ලැබුවා. සාන්ත බණ්ඩාර මහත්තයා දැන් අද බොහොම වේගෙන් කතා කරා. එතුමා කතා කරාට එතුමාට සිද්ධ වෙලා තියෙනත් ඒක හොඳ ප්‍රතිරූපයක් තිබුණු මිනිස්සු ඒ ප්‍රතිරූපය සම්පූර්ණයෙන් නැති කරගත්තේ මෛත්‍රීපාල සිරිසේන මෛතුමා ගාව හිටගත්ත හින්දා. එතකොට අද මේ සිද්ධ වෙන්නේ මොකද්ද? අද ඒ සියලු දෙනා අපිත් මේ පැත්තේ ඉන්න අපිත් ඒ පැත්තේ ඉන්න සියල්ලත් සම්පූර්ණයෙන් මේ සූදුවට ගොනු කරගත්ත ජනාධිපතිවරයෙක් වෙනුවෙන් තමයි අපිට කතා කරන්නට සිද්ධ වෙන්නේ. විශේෂයෙන් දැන් අපි දැක්කා මේ අකෘතඥ ජනාධිපතිවරයා තමන්ට පිරිත් කියපු තමන්ට පිරිත් නූල් බඳපු අපේ ආසනවල විහාරස්ථානවල හාමුදුරුවෝ පැත්තකට දාලා එතුමා ජනාධිපතිතුමාට පස්සේ එතුමාට වෛර කරපු එතුමාගේ ප්‍රතිවාදියා වෙනුවෙන් පිරිත් නූල් බඳපු එතුමාට වස්කවි කියපු විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලා ජනාධිපති මන්දිරයට වැඩම කරවලා සිව්පසයෙන් දාන දීලා විශාල වශයෙන් විහාරස්ථානවලට තෑගි බෝග දුන්නා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වෙනුවෙන් පිරිත් නූල් බඳපු ආශිර්වාද කරපු අපේ ස්වාමීන් වහන්සේලා පැත්තකින් දැද්දි ඒකම අපේ රටේ මෛත්‍රීපාල සිරිසේන මහත්තය වෙනුවෙන් ආශිර්වාද කරපු අපේ ගම්වල ඉන්න අහිංසක දුගී දුප්පත් මිනිස්සුන්ට
ගරු මන්ත්‍රීතුමා තා විනාඩි 3ක් කියන ඔබතුමාට
එක සමෘද්ධියක් ලැබුණේ නැහැ. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මෛතුමා වෙනුවට විරුද්ධව වැඩ කරපු සියලු දෙනාගේ සමෘද්ධි සහනාධාරය තුමා තහවුරු කළා. එතකොට විශේෂයෙන් වැලි මංකඩවල් වැලි තිප්පලවල් බොරළු පෝමිට් අයිතිකරුවන් සියලුම දෙනා එතුමාට විරුද්ධව වැඩ කරපු සියලුම දෙනා ඔය කයගහන පරිසරයට ආදරේ කියන ජනාධිපතිතුමා එතුමා විශේෂයෙන් එතුමා ආරක්ෂා කළා කියන එකත් මම කියන්නට ඕන. ඒක මෙතුමා කතා කළා. මම සරල මිනිහෙක්. මම ජනාධිපතිතුමාට පස්සෙත් මම යන්නේ වාහන දෙකක් මට ඇති. මට පරිවාර සේන අවශ්‍ය නැත. මට කිසිවක් අවශ්‍ය නැත. අද කොහොමද යන්නේ? අද මොනවද සිද්ධ වෙන්නේ? අපේ සිද්නි ජයරත් මන්ත්‍රීතුමා ඒ සියල්ල කිව්වා. ඒකම අපේ ආණ්ඩුව ශක්තිමත් වෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් අපිත් එක්ක ඉඳගත්තා. මෛත්‍රීපාල සිරිසේන මෛතුමාම බොහොම පුරාජේරුවට එතුමා කියන්න පටන් ගත්තා. මේ මන්ත්‍රීවරු වැඩි මිල ගණන් වලට විකිණෙන්න ගිය හින්දා තමයි මම මේ පාර්ලිමේන්තුව විසිරුවා හරින්න තීරණය කළේ. කවද මන්ත්‍රීවරුන්ට මිලක් ඇති කළේ? එතකොට අපේ මන්ත්‍රීවරුන් එහා පැත්තට ගිහිල්ලා ඉඳ ගන්නකොට ඒක හොඳයි. හැබැයි එහෙ මන්ත්‍රීවරුන් අපේ පැත්තට මේ අසාධාරණේ බලාගෙන ඉන්න බැරුව අපේ පැත්තට ආපු මන්ත්‍රීවරුන් ඒ අය වෙනුවෙන් සම්පූර්ණයෙන් තමන් වෙනුවෙන් ශක්තියක් දුන්න මන්ත්‍රීවරු මෙතන ඉන්නේ. ඒ අය වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා තමන්ට කරන්න තියෙන ඉහළම පරිගණීම් ටික කළා කියන එක මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ. ඒකම පහුගිය රජයන් තුල කොමිෂන් ජනාධිපති බරපතල වංචා සැවීමේ කොමිෂන් සභාව වාර්තා 34ක් තියෙනවා. ඒ 34 වෙනුවට කරන පරීක්ෂණ දවසින් දවස එතුමා යට ගැසෙමින් එතුමාටම නායකත්වය දුන්න මේ ආණ්ඩුව වෙනුවෙන් කොමිෂන් පත් කරන්න එතුමා කටයුතු කළා. හොඳයි, අපි පිළිගන්නවා. හැබැයි ජනාධිපති කාර්යාලයේ හෝ වෙනත් තැන්වල මේ කොමිෂන් සභා වාර්තා ගොඩගහගහ ඒක හැදි වෙන්න අවශ්‍ය වෙන නේ.
ගරු මන්ත්‍රීතුමා, වෙලාව අවශ්‍ය වෙන ඉන්නවා, කරුණාකරලා දැන් අවසන් කරන්න.
ඉතින් මේ සියල්ල සිද්ධ වෙමින් පවතිද්දී ගරු කතානායකතුමනි, අපි කනගාටු වෙනවා. රෝමයේ ගිනි ගැලෙද්දි නීරෝ වීණා වාදනය කළා වගේ මේ වගේ අර්බුදයක් පාර්ලිමේන්තුවේ තුල තියෙද්දි ගරු ජනාධිපතිතුමා දැන් මේ වෙනකොට කෙන්‍යාව බලා ප්‍රයාසර කරලා ගිහිල්ලා අපිට අපේ අගමැතිතුමා දනොත් පිටිපස්සේ ඉඳගෙන මේ වැඩේ කරන්න එපා, මේකට විරුද්ධ වෙන්න එපා, ඡන්ද දෙන්න කියකි අපේ ගරු අගමැතිතුමා අපිට මේ මොහොත වෙනකොටත් ඇවිල්ලා කරමින් ඉන්නවා. අපේ රටේ ජනාධිපතිතුමාට ඡන්දය දුන්න සියලු දෙනා වෙනුවෙන් තමයි අපි මේ පසුබල මන්ත්‍රී කණ්ඩායම පෙළගැහිලා ඉන්නේ. අපි දැන් මේ වෙනකොටත් අපි දෝලණයක ඉන්නවා. අගමැතිතුමා අපිට ඡන්දය දෙන්න කියනවා. අපි අපේ ජනතාව වෙනුවෙන් අපි හිටගෙන ඉන්නවා. අපි ඡන්දය දෙන්නෙම නැහැ කියලා අර බලෙන් මස් මඩේ මස් කඩේකට මස් මඩුවකට මරන්න අරන් යන හරකෙක් වගේ. දැන් අපේ බෙල්ල දාගෙන අදිනවා.
හොඳයි ගරු මන්ත්‍රීතුමා, එන වෙලාව අවසන්යි. හොඳයි
මේ පිළිබඳව විරෝධතාවයේ පළ කරමින් මගේ වචන
සුවය. බොහොම ස්තුතියි, බොහොම ස්තුතියි. ගරු හෙක්ට අප්පාමි මන්ත්‍රීතුමා විනාඩි 9ක් තියෙන ඔබතුමාට.
ගරු කතානායකතුමනි, ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අද දවසේදී විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරයෙක් හැටියට පාර්ලිමේන්තුවේ මම මුණ දෙන හතරවෙනි අයවැය, ඒ වගේම ඒ අයවැයේ විශේෂයෙන්ම කාරක සභා අවස්ථාවේ අද මම හිතන්නේ විශේෂ ආයතන 25ක් විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා, ගරු කතානායකතුමා ප්‍රමුඛ කරගත් පාර්ලිමේන්තුව සහ විශේෂණ කොමිෂන් සභා ඇතුළු අනිකුත් ආයතන 25ක් ඉතාමත්ම වැදගත් වැය ශීර්ෂයක් තමයි අපි මේ අද සාකච්ඡාවට අරගෙන තියෙන්නේ. මේ සාකච්ඡාවට අරගද්දී විශේෂයෙන්ම පළමුවෙන් සිහිපත් කරන්න ඕන ගරු කතානායකතුමාගේ එතුමා විසින් අපිට නවක මන්ත්‍රීවරු හැටියට මේ පාර්ලිමේන්තුවේදී කියා දුන්නු පාඩම සම්බන්ධ. මොකද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න එතුමා මම පාර්ලිමේන්තු ඉතිහාසයේ අහලා තියෙන කරුණු කාරණාත් එක්ක ගත්තහම වැඩිපුරම බැටකාපු කතානායකවරේ. එතුමාගේ ධෛර්යවන්තභාවය, එතුමාගේ ශක්තිය, එවැගේම එතුමා අභියෝගවලට මුහුණ දීම දැකලා යම් කිසි දෙයක් ඉගෙන ගන්න ලැබුණා මේ පාර්ලිමේන්තුවේ. ඒ නිසා මේ උත්තරීතර පාර්ලිමේන්තුවේදී අපි දකින්නේ අපි සමස්ත ශ්‍රී ලංකා ජනතාවට වැඩ කටයුතු කරනකොට ඒ ජනතාවට වැඩ කටයුතු කරන ආකාරය සම්බන්ධව අපි යම් කිසි දෙයක් මෙතනින් ඉගෙන ගන්න ඕන. මෙතනින් දෙයක් අරගෙන ගිහිලා ජනතාව ඉදිරියේ හිටගෙන ජනතාවට ඒ වැඩ කටයුත්ත නිසි ලෙස අපි ඉෂ්ට කරන්න ඕන. එහෙනම් උත්තරීතර පාර්ලිමේන්තුවේ තමයි නීතිමය මුදල්මේ සියල්ලම රට වෙනුවෙන් සම්පාදනය කරන්න, එහෙම නැත්නම් ඒ පනත් කෙටුප්පත් සියල්ලම අනුමත කරන්න. ඒ නිසා ඒ අනුමත කරන උත්තරීතර ස්ථානයේදී විශේෂයෙන්ම ජනතාවට වැඩ කරනවා වෙනුවට පාර්ලිමේන්තුව තුල අපිට දැක ගන්න ලැබුණේ ජනතාවගේ අයිතීන් උදුරාගත් අවස්ථාවේදී ශක්තිමත් කතානායකවරයෙක් ඒකට නිර්භීතව මුහුණ දීලා ජනතාවගේ පරමාධිපත්‍ය ආරක්ෂා කරපු කතානායකවරයෙක්ගෙන් අපිට යමක් ඉගෙන ගන්න ලැබුණා. ඒකත් එක්ක මේ පාඩම අරගෙන ගියාට පස්සේ විශේෂයෙන්ම අපේ ගරු අග්‍රාමාත්‍යතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා කාලයක් තිස්සේ මේ රටේ දේශපාලන නේලිලා ඒ දේශපාලන පන්නරේ අතට අරගෙන රටේ ජනතාවට වැඩ කටයුතු කරන්නේ කොහොමද කියලා මේ රටේ කාලයක් තිබිච්ච ආණ්ඩුවල තිබිච්ච වැරදි සියල්ල හරියට හඳුනාගෙන ඒව නිවැරදි කරගෙන සැලසුම් සහගතව නිර්මාණශීලීව අලුත් වැඩසටහන ක්‍රියාත්මක කරලා තියෙන රට තුල. එනිසා එතුමා ඒ වැඩසටහන ක්‍රියාත්මක කරද්දී එතුමාගේ පෞද්ගලික කාලයත්, එතුමාගේ දැනුමත්, එතුමාගේ පළපුරුද්දත් ප්‍රයෝජනට අරගද්දී විශේෂයෙන්ම එතුමාගේ අග්‍රාමාත්‍ය කාර්යාලය, ඒ කාර්යාලයේ නිලධාරි මහත්වරුත් විශේෂයෙන්ම මේ සඳහා විශාල දායකත්වයක් සපයනවා රටේ සමස්ත ජනතාවෙන්. ඒ නිසා මම හිතන්නේ විශේෂයෙන් ඒ ගැන සිහිපත් කරන්න ඕන. මොකද එතුමාලා වෙනුවෙන් මේ ලබා දෙන මුදල් අපි කරන රටේ ජනතාව වෙනුවෙන් කරන ආයෝජනයක් හැටියට මම දකින නිසා. එයා සමානවම අපි කොමිෂන් සභා ටික හරියටපත් කරලා ඒවට අවශ්‍ය කරන මුදල් ප්‍රතිපාදන ලබා දීලා ඒවට අවශ්‍ය කරන නීති ටික ලබා දීලා ඒ අවශ්‍ය කෙටුම්පත් ටික කරලා ඒ නිසිපාවලින් අපි ලබා නොදී සිටියනම් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හෙන ගහනවා. ඒ ගිය පාර ගිය දින 52 තුල මේ රටේ විවස්ථාව උල්ලංඝනය වෙමින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වෙච්ච අවස්ථාවේදී ඒක බේරගන්න හැකි වුණේ විශේෂයෙන්ම මේ රටේ අපි පත් කරපු ස්වාධීන කොමිෂන් සභාව නිසා තමයි. ඒ නිසා ඒ සඳහා මුදල් වෙන් කිරීම ගැන විශේෂයෙන් මම සිහිපත් කරන්න ඕන ගෞරවයෙන්. ඒ සඳහා අපි අවශ්‍ය කරන ඒ ශක්තිය ලබා දෙන්න ඕන කොමිෂන් සභාවල්ට. ඒ වගේම මේ අවස්ථාවේදී අතිගරු ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය කතා කරන වෙලාවේදී ඒ ගැන පුංචි වචනයක් කතා කරන්න ඕන. මොකද අතිගරු ජනාධිපතිතුමා ගරු මෛත්‍රීපාල සිසේන මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා පත් කරේ අපි මේ රටේ සමස්ත එක්සත් ජාතික පාක්ෂිකයෝ දුක් විඳලා විශේෂයෙන්ම කඳුළු හලලා දහඩිය හලලා ලේ හලලා තමයි ජනාධිපති පුටුවේ එතුමා වාඩි කරේ. එතුමා වාඩි කරද්දී එතුමාට අවුරුදු ගාණක් තිස්සේ මේ රටේ කරපු දේශපාලනය ගිය ආණ්ඩුව තුළ විශේෂයෙන්ම ලේකම්වරයා හැටියට විතරක් නෙමෙයි තනතුරු රාශියක් දරලා අමාත්‍යතුමා රාශියක් දරලා අපිත් එක්ක එතුමා කතා කරලා තියෙනවා එතුමාට ලැබිච්ච කෙනෙහිලිකා මොනවද කියලා ගියාණ්ඩු. ඒ වගේම එතුමාට ලබා නොදුන්න මුදල් කොච්චරද කියලා එතුමා අපිත් එක්ක කතා කරලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන් මත සිහිපත් කරන්න ඕන අතිගරු ජනාධිපතිතුමාගේ වැසීසිය කතා කරද්දී අපි එතුමාව එතුමාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතුමාට කෙනෙහිලිකම් කරනකොට විශේෂයෙන්ම හිටපු අතිගරු ගරු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහත්මයා ප්‍රමුඛයේ සියලු දෙනාම ඒ පවුලේ සියලු දෙනාම එතුමාව නිරපල එතුමාට වැඩ කටයුතු කරන්න නොදෙනකොට අපි ගෙනල්ලා නායකත්වය දීලා වාඩි කරලා අපි දීලා තියෙනවා එතුමාට විශාල මුදල් ප්‍රමාණයක් අපේ රජයෙන් සමස්ත ශ්‍රී ලංකා වාසී ජනතාවට වැඩ කටයුතු කරන්න. එහෙනම් විශේෂයෙන්ම එතුමාට 2015 ඉඳලා මේ 2019 වෙනකන් වෙන් කරපු මුදල් ප්‍රමාණය ගත්තොත් එතුමාට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ එක පවුලකට ලක්ෂ 483,000 දෙන්න පුළුවන් ඒ සල්ලි වලින්. පොළොන්නරුවේ එක පුද්ගලයෙකුට ලක්ෂයක් දෙන්න පුළුවන්. එහෙනම් අපේ සිද්නි ජයරත්නකරු මන්ත්‍රීතුමාටත් ලක්ෂයක් එහෙම නැත්නම් ඒ පවුලට 483,000 අරගන්න තුණා. එතුමා කරපු එතුමා වැය කරන මුදල් වලින් ඒක මුදල් වශයෙන් පෞද්ගලිකව දෙන්න ලැබුණා නම් එහෙනම් ඒක දුන්නේ අපි. ඒ නිසා විශේෂයෙන්ම පිබිදෙන පොළොන්නරුව වැඩසටහන ක්‍රියාත්මක කරද්දී ඒ සඳහා මුදල් ප්‍රතිපාදන දානකොට
ගරු මන්ත්‍රීතුමාට විනාඩි 3ක් තියෙනවා ඔබතුමාට.
බොහොම ස්තුතියි ඔබතුමාට. අපි කියනවා විශේෂයෙන්ම අපි සිහිපත් කරනවා මේ අතිගරු ජනාධිපතිතුමාට මුදල් කන්දරාව දුන්නේ මේ රටේ අහිංසක දුක් විඳින ජනතාවගේ මුදල් ටික තමයි දුන්නේ. හැබැයි ඒ මුදල් ටික දෙද්දී එතුමාවේ පුටුවේ වාඩි කරලා ඒ මුදල් වල අයිතිය ලබා දුන්නේ අපේ රටේ දුක් විඳපු එක්සත් ජාතික පාක්ෂිකය නිසා. පිබිදෙන පොළොන්නරුවෙන් කරන හැම වැඩකටම අපි දකිනවා ඒ පොළොන්නරුවේ ජනතාව එක්සත් ජාතික පක්ෂයට ණයයි. එක්සත් ජාතික පක්ෂයට ඉදිරියේ ඒ සියලු දෙනා ඉදිරි අනාගතයේදී ඡන්දේ දෙයි කියලා අපි විශ්වාස කරනවා. මොකද ඒ මුදල් ටික ලැබුණේ අපි ආණ්ඩුවක් හැටියට විශේෂයෙන්ම මේ රටේ මේ වැඩකටයුතු ටික මේ ආකාරයෙන් සිද්ධ කරනවා. ඒ නිසා අපි මේ අතිගරු ජනාධිපතිතුමාත් එක්ක පෞද්ගලික වෛරයක් නෙමෙයි අපි ගාව තියෙන්නේ. විශේෂයෙන්ම අපි අතිගරු ජනාධිපතිතුමා මේ රටේ නායකයා හැටියට විශේෂයෙන්ම ජනාධිපතිතුමා හැටියට එතුමාගේ රාජකාරිය සිද්ධ කරද්දී අපි එතුමාගේ යටතට ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට අපිට එතුමාගේ විශාල ආදර්ශයක් ගන්න තියෙන්න ඕන. හැබැයි මම දැක්කා මේ ලංකා ඉතිහාසයේ දේශපාලනයේ අපි දේශපාලඥයෝ හැටියට සමාජයට අපි සමාජයට පිළිකුල්ුණේ මොන කාරණා නිසා නෙවෙයි අපි දැක්ක එතුමා අතිගරු ජනාධිපතිතුමා හැටියට පත් වෙන්න පෙර දේශපාලන පොරපිටියට එනකොට එතුමාට බැනපු එතුමාට එක එක වචන කියලා අපහාස කරපු අය නැවත ඇවිල්ලා දෙකට නැමිලා එතුමාගේ අමාත්‍ය ධූරය ගද්දී රටේ ඉන්න ජනතාව ඒ දිහා බැලලා දැක්කේ දේශපාලඥ කොන්ද පණ නැති උන් හැටියට තමයි දැක්කේ. ඒක තමයි තියෙන වැරද්ද. නැවත වතාවක් එවැනි එහෙම දේවල් කතා කරලා අපිත් එක්ක ආණ්ඩු කරලා අර දින 52 නැවත වතාවක් එතුමාටත් ඒ දේවල්ම කියපුවාත් එක්ක ගිහිලා වාඩි වෙලා නැවත වැඩ කටයුතු කරන්න පුළුවන් නම් දේශපාලකයෝ හැටියට අපි සමාජයට එනකොට පුංචි දරුවා පවා අපිව පිළිකුල් කරනවා.
එහෙම නැත්නම් වෙලාව අවසන්යි.
තප්පරයක් තුනක් දෙන්න මට. විශේෂයෙන්ම ජනතාව අපිව පිළිකුල් කරන්න පටන් ගත්තේ මේ කරුණු කාරණා නිසා. ඒ නිසා අපි මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු හැටියට අපිට වගකීමක් තියෙනවා. අපේ රටේ ජනතාව අපිට ඡන්දය දුන්නා නම් ජනතාවට ආදර්ශවත් විදියට රටේ ජනතාවට දේශපාලනය ගැන හැඟීමක් ඇතිවෙන විදියට ආසාවක් ඇතිවෙන විදියට බලාපොරොත්තුවක් ඇතිවෙන විදියට වැඩ කටයුතු කරන නිසා අපි දෙනවා අපි සියලු දෙනා එකතු වෙලා මේ සමාජයේ මේ ආකාරයෙන් නිර්මාණය කළ යුතුයි කියලා අද විශේෂයෙන් මේ වැසීසිය පවත්වන අවස්ථාවේදී මම සිහිපත් කරමින් විශේෂයෙන් මට අවස්ථාව ලබා දීම සම්බන්ධව කරු කතානගතුමාට ස්තුතියි. මම නියත වෙන බොහොම
ස්තුතියි. ඔඩර් ප්ලීස් සභාවේ ඉදිරි වැඩ කටයුතු කරගම් තමන් සියලු දෙනාම කාරුණික වාඩි වෙන්න සියලු ජනාගේ තමන්ගේ ස්ථානවල වාඩි වෙන්න. හරි. ශීර්ෂාංක 1 කාර්ක සභාව එක්කද බෙදීමක්. බෙදීම අනේ. සභා නායකතුමා. විරෝධය සටහන් කරගන්නද නැත්තම් එනවා විරෝධය මම සටහන් කරගන්න එහෙමයි
අවශ්‍ය නැහැ
අර්මාන්තිතුමාගේ
නැහැ කවුරුත් ඉල්ලලා නැහැ
අපිට ඕන නැහැ. So you no division agreed house agreed
House agrees?
Aye.
Shishanka Deka, Sabha Gada?
Aye.
Shishanka Hatara, Sabha Gada?
Aye.
Shishanka Paha, Sabha Gada?
Aye.
Shishanka Hai, Sabha Gada?
Aye.
Shishanka Hata, Sabha Gada?
Aye.
Shishanka Hata, Sabha Gada?
Aye.
Shisha Nami Kar Sabhavigada?
Aye.
Shisha Dahaya Sabhavigada?
Aye.
Shisha Ekola Sabhavigada?
Aye.
Shisha Dolaha Sabhavigada? Shisha Dahatuna Sabhavigada?
Aye.
Dasaya Sabhavigada?
Aye.
Dahata Sabhavigada?
Aye.
Dahata Sabhavigada?
Aye.
Dahanami Sabhavigada?
Aye.
Vissa Sabhavigada?
Aye.
Visi Eka Sabhavigada?
Aye.
Visi Deka Sabhavigada?
Aye.
Visi Tuna Sabhavigada?
Aye.
Visi Hatara Sabhavigada? Visi Paha Sabhavigada?
Aye.
Parliament Yali Rasve. Order, please. Shishanka. එක දෙක හතර සිට 13 දක්වාද 16 සිට 25 දක්වාද කාරක සභාවේදී සලකා බලා සංශෝධන රහිතව සම්මත වූ බව මෙම සභාවට දන්වන්න කැමැත්තෙමි. Item number 2 House agrees.
Aye.
සභාව කල් තැබීම
පාර්ලිමේන්තුව හෙට උදේ 9 මාරවන්ට
කල් තැබීම යෝජනාව ගරු මුතුකරණ මැතිතුමා මිනු
Aro kata naik itu ni, memajukanlah ini nafsu laba di mana?
Kata naik itu mah mula sendiri pemilu ni ater.
Apa tu mah katakan?
Garu niyojya kata naik itu ni, memang yojana apa, agaknya merata di pil bandar pun parlimen itu tuan je na, kucikarimik distrik ekornya anda apa distrik ke, tuluha madhyam pramane wau, Jepang damuk jabar pramuka jalajiwi peraturan cikren, akraman ekaragena ya manusia. Wau paditin shala charjanya kuiyat. Mere mardini kilometer weda pilak ita ikwini nomor yedu hot. Diktrik ke wau paditin vinashvima velak kime nuhakie. Mere heitu gitagena anagite vi govitent ha paniye jalaya labagani pili bandawa arabide gitag muna dimite sidivi. E anagite paramparava dari si බලපෑහැක එනිසා මෙම ජල පැලෑටි වැනි වැඩි ආක්‍රමණය කිරීම තරම් ජනතාව දැනුවත් කර ජාතික වැඩපිළිවෙලක් වහාම ඉදියත් කළ යුතු බව මම මේ ගරු සභාවට යෝජනා කරමි. අද අපේ රටේ කුෂිකර්ම ඇමතිවරයා අපේ ප්‍රදේශයේ ඇමතිවරේ එතුමාගේ පියාත් Api pialat, goitin tamai apiwa pochane kale. E goinge puttun api yutukama kwenawa, drate vedagat tanakata avilati na api, metra shala sa, ita shikral sa, ada vishala vau, me Japan jabarveni jalap palatuling akramani karniyano. Madana ubutuma dannawa, Katia Vavakani, Samani Vishala Vavak, Madhima Pramani Vavak, other Garu Amatumini, other Vavu Banta Kanata Katia Vavak, Atahama, Parishari Atanut Hari Lastan Tanak, Habe other Vavu Banta Kadia, Vavadia Balpa Midala, Akar Dahaya Pahaloka Vedi Pramanak, May Japan Jabaroling, Venezuela in Vahila. ඒ වගේම අද ඒ දූපත් මේ ජපන් දබර හැදිලා දූපත් වෙනවා දූපත් පා වෙනවා ඔබතුමා දන්නවා ප්‍රදේශය ගැන විශේෂයෙන් ඉලුප්පල්ලම ප්‍රදේශය එතන මෙත ගන්ත්‍රාගම වැව හුලඟ හමන හමන ආකාරයට මේ දූපත් පා වෙනවා ජා මම ඉල්ලීමක් කරනවා කමුන්නාසගෙන් මේක රටේ ජනතාවේ ආණ්ඩුවේ සල්ලි වලින් කොන්ත්‍රාත් ක්‍රමයට විනාශයට සුද්ධ කරනට යනට වඩා මේ රටේ නැත මේ ප්‍රදේශයේ ගොවි ජනතාව දැනුවත් කරලා ගොවි ජනතාවට ඒ තුළ යම්කිසි කැක්කුමක් ඇති කරලා අද රටේ ඩෙංගු මර්ධනය මැලේරියා මර්ධනය වගේ දේවල් ජාතික ව්‍යාපාර වලට පරිවර්තනය කරලා මරණය කරන්න පුළුවන් නම් අපි ගොවි ජනතාවගේ දැනුවත් කළා උන් සංවිධාන කරලා මේක සාමලින්ම මර්ධනය කිරීමට වැඩපිළිවෙලක් ඇති කළ යුතුයි. ඔබතුමා දන්නවා අපේ යෝධයල කිලෝමීටර් තියෙනවා 26.5 දුල්ලවේ ඇනිකට් එකලා නේනකොට මේකෙදි තියෙනවා ගොවි සංවිධාන 20 ගානක් මේ සම්බන්ධ මෙයලෙන් වතුර ගන්නවා. සාමාජිකව ඉන්නවා සාමාන්‍ය සාමාජිකව 3000කට අධික ප්‍රමාණයක් ඉන්නවා. එතකොට අපි මේ 3000කට අධික ප්‍රමාණය දැනුවත් කරලා යම් වැඩපිළිවෙලක් සැලසුම් සහගතව ඇති කළොත් අපිට පුළුවන් වෙනවා මේක දිගින් දිගටම කාලයක් තිස්සේ මේ ජපන් ජබරත් එක්ක යංගිසි සටනක් කරලා මේක සාමලින්ම නැති කරන්න. ඒ නිසා ඒ දැන් තමුන්නාසේ බලපහම අපිට පේන්නේ දැන් යෝදල ගත්තාම මහවැලියට ඇති කෑල්ලක්. අපිට පළාත් මේක අමුණු අඩුයි. හැබැයි කුඩා වැව් අපේ දිස්ත්‍රික්කයේ තියෙන මයතන 3000 ගානක්. 1000 ගානක් ඉන්න ගොවි සංවිධාන. වැවේ නාන්න යනකොට ජපන් ජබර මෙහෙම කරලා නානවා. ජපන් ජබර ආය යට ගියාම උළුට නාය යනවා. ජපන් ජබර නාන පුජ්‍යලයෝ එක අහුරක් කරන් සම්මනම් යම් ප්‍රමාණයක ඒ වැවේ ජපන් ජබර විනාශ කරන්න පුළුවන් ජනතාව දැනුවත් කරලා තිබ්බනම්. ඒ නිසා මං තමුන්නාසෙන් ඉල්ලන්නේ මේ වෙලාවේ අපේ යම් වැඩපිළිවෙලක් අනුරාධපුර දිස්ත්‍රික් ආදර්ශයට කරගෙන ගොවියෙකුගේ පුතෙක් වශයෙන් තමුන්නාසේ යම් වැඩපිළිවෙලක් මේ සම්බන්ධ සාකච්ඡා කරලා මේ කොන්ත්‍රාත්තමෙන් බැහැරව ගොවියා නිරන්තරයෙන්ම මේ ජපන් ජබර විනාශ කිරීමේ අවසාන දක්වා සටනට යොමු කරලා අපිට මේ වැව් ටික පිරිසිදු කරලා මේ වැව් අපේ අනාගත පරම්පරාවට මාර දෙන්න පුළුවන් නම් තමයි අපේ කාලේ අපේ යුතුකම හරියට කළා සිද්ධ වෙන්නේ. ඒ සඳහා ඔබතුමාගේ අවධානය යොමු වේවා මම යෝජනා කරමින් මම නියදෙනවා.
යෝජනා ස්ථිර කිරීම ගරු විමල විරාජසනායක මන්ත්‍රීතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ චන්ද්‍රසිරි මුතුකුමාර මැතිතුමා ගෙනාපු යෝජනාව ස්ථිර කරමින් වචන කීපයක් කතා කරන්න කැමති ගොවි ජනතාව නියෝජනය කරන මහජන නියෝතෙක් විදිහට. සත්‍ය ලෙසම මේ රට වැව් රාජ්‍යයක්. වැවෙන් උපන් සංස්කෘතියකින් තමයි අපේ සංස්කෘතිය පෝෂණය වෙලා තියෙන්නේ. වැව අම්මා වගේ, වැව පියා වගේ වැවෙන් අපිට වතුර දෙනවා කුඹුරට නාන්නේ බොන්නේ අපේ ජීවිතේ පණගස්සන්නේ මේ පණගැහෙන ජීවිතවලට ජීවිතය දෙන්නේ වැව. සා වැව් ආරක්ෂා කර ගැනීම අපි සියලු දෙනාගේ වගකීමක්. මේ විෂයභාර ඇමතිතුමා අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව්බඳු රාජ්‍යයේ වන්නිහත්පත්තුවේ ඈත පිටිසර අතේ කරගට තියෙන ගොවියන්ගේ ඡන්දෙන් පත්තුණු කෙනෙක්. එතුමා ගොවියාත් ගොවිතැන ගැනත් දන්න කෙනෙක් විදිහට අපි අඳුරාගෙන ඉන්නවා. සා එතුමා මේ කාරණය පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කරයි කියලා අපි විශ්වාසත් කරනවා. එනිසා අපි හැමෝම ජීවත් වෙන මේ රට කෘෂිකාර්මික රටක්. වැව් දහස් ගානක් තිබිච්ච වැවෙන් උපන් සංස්කෘතියක පුරවැසිය විදියට සම්ප්‍රදායික පරම්පරාගතව පරිවර්තනය වෙච්ච රටක ජීවත් වෙන අපි මේ වැව් ටික අපි ආරක්ෂා කරගත යුතුයි. මේ කාරණා ටික එහෙමම මං නියෝජනය කරන අම්පාර දිස්ත්‍රික්කයට එසේම අදාළ නොවුණත් අපේ මුතුකුමාර මන්තුමා කියන පාසි සහ ජපන් ජබර එහෙම නැත්නම් ජලජ බලාටි වලින් වැව් ගොඩ වෙමින් තියෙනවා. වැව් වල ජල ධාරිතාව දිගින් දිගටම අඩු වෙමින් තියෙනවා. සතියක් වැස්සොත් වැව් වහන් දානවා. සතියක් පැවුවොත් වැව් හිඳෙනවා. ඇයි? වැවේ ජල ධාරිතාව ඉතාම අඩු මට්ටමක ජලයේ රඳවා ගැනීම හැකියාව නැති වෙලා තියෙනවා වැව් ගොඩ වීම නිසා. ඒ නිසා මං හිතනවා මං දිගට කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. මං හිතනවා අපේ ගරු ඇමතිතුමාගේ අවධානය මේ ගැන යොමු වෙයි. එතුමාට මේ ගැන අවබෝධයක් තියෙනවා. එතුමා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ ජනතාව විතරක් නෙවෙයි මේ රටේ එසේ විනාශ වී යන දේශීය සම්ප්‍රදායික ගොවියාත් ගොවිතැනත් ආරක්ෂා කොට ගැනීම සඳහා එතුමා ක්‍රියා කරයි කියලා. ඒ වගේම එතුමා සේනා දළඹුවා සම්බන්ධයෙන් ඉක්මනින් ක්‍රියාමාර්ග ගන්නවා කියලා එතුමා ඉක්මනින් ක්‍රියාමාර්ග අරන් තියෙනවා. හැබැයි මේගත් ක්‍රියාමාර්ග එතුමා කෙසේ වෙතත් නිලධාරීන්ගේ යම් අඩුපාඩුකම් නිසා සාධාරණය බොහෝ තැන්වලට ඉෂ්ට වෙලා නැහැ. අම්පාර දිස්ත්‍රික්කයේ විශාල පිරිසකට මේ සේනා දළඹුවාගෙන් වෙච්ච හානියෙන් ලැබුණු වන්දි ප්‍රමාණය කිසි දේශම සාධාරණ නැහැ. බොහෝ දෙනෙකුට සත පහකවත් වන්දියක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා එතුමා ඒ ගැනත් අවධානය යොමු කරලා කටයුතු කරයි කියලා මම විශ්වාස කරන අතර මුතුකුමාර මන්ත්‍රීමා කාලීන කාලෝචිත ගොවියාගේ නිවෘත්තියක් විදිහට එතුමා යුතුකම ඉෂ්ටකරන ගෙනාපු යෝජනාව නැවතත් ස්ථිර කරමින් ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කොට ඉතා ඉක්මනින් මේ සඳහා වැඩපිළිවෙලක් යොදන්නේ කියලා ඉල්ලා සිටමින් මම අතන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු ඇමතිතුමා ඔබතුමාගේ පිළිතුරු කතාව.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මගේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ගරු මුතු කුමාර මන්ත්‍රීමත් ඒ වගේම අපේ අම්පාර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන අපේ ගරු මන්ත්‍රීමත් ඉදිරිපත් කරපු යෝජනාව ඉතාමත්ම කාලෝචික වගේම ප්‍රායෝගික යෝජනාව. සාමාන්‍යයෙන් සමස්තය ගත්තහම අද රටේ තියෙන මහා පරිමාණ ලොකු ජලාශ ඇරෙන්න ඉතුරු මධ්‍ය වාරි මාර්ග සහ ගොවිජන සේවා වාරි මාර්ග වලට මේ සැල්වීනියා සහ ජපන් ජබර කියන මේ ශාක නිසා එක පැත්තකින් වැව්වල අලුත් ගොඩවීම සහ ඒ කියන්නේ වැව් සම්පූර්ණම ශාක ගහණය ඇති වෙනවා වගේම ධීවර කර්මාන්තයට ඒ වගේම කුෂිකර්මාන්තයට මේකව ඍජුවම බලපාන කාර්යයක් වෙලා තියෙනවා. ජපන් ජබර සහ සැල්විහිනියා භෝගේ වර්ධනය වෙන්න පටන් ගත්තේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි කෘෂිකර්මාන්තයට කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතයත් එක්ක තමයි මේක ශීඝ්‍රයෙන් වැඩි වෙන්නේ. ඔබතුමා අපි වගේම ගොවිජන ප්‍රදේශ නියෝජනය කරන ගරු මන්ත්‍රීවරයෙක් හැටියට ඉතිහාසයේ මේ තත්ත්වයන් අපිට මෙතරම් දකින්න ලැබුණේ නැහැ. ඒත් අවුරුදු 15ක් 20ක් වගේ අතර කාලේ අතරතුරදී තමයි ශීඝ්‍රයෙන් ජපන් ජබර සහ සැල්විහිනියා බෝවීම ඉතාමත්ම වේගවත්ව සිදුවුණේ. ඉතින් මේ සඳහා ජෛව විවිධත්ව ක්‍රම අපි අනුගමනය කරලා තියෙනවා. දැනට පරිමාර්ග දෙපාර්තමේන්තුවත් ඒ වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් ජල ජීවී ආයතන ගණනාවක් එකතු වෙලා මේ තුලදී සැල්විහිනියා විනාශ කිරීම සඳහා ජෛව විවිධත්ව ක්‍රම මගින් කෘමීන් හඳුන්වලා දීලා ඒ තුලින් 75%කට වගේ සාර්ථක ප්‍රතිඵල ඇති කරගෙන තිබුණත් ජපන් ජබර කියන වල්නාශකයේ මේ වල් විනාශ කිරීම ඒ තුලින් අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. දැන් අපේ මුතු කුමාර මන්ත්‍රීමා කිව්වා මේක ගොවීන්ව උනන්දු කරන්න ඕන. ගොවීන්ව දැනුවත් කරන්න ඕන. ගොවීන් මේ කාරණේ බාරය දන්නවා. ප්‍රායෝගිකව අපි ඒව දැනුවත් කරලා තියෙනවා. හැබැයි මම ඔබතුමාට එක උදාහරණයක් කියන්නම්. ඔබතුමත් මමත් නියෝජනය කරන ගන්තිරියාගම වැව අනුරාධපුර දිස්ත්‍රික්කයේ කන්න හැම කන්නකම වගේ සුද්ධ කරනවා. සම්පූර්ණම පිළිසකර කරා. හැබැයි එක කන්නක් යනකොට ආපහු එනවා. තාමත්ම ශීක්‍රයෙන් වර්ධනය වෙනවා. ඉතින් මේ සඳහා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි දැනට වාරි මාර්ග දෙපාර්තමේන්තුවෙන් බිලියන ගාණක් දීලා ලොකු ජපන් ජබර විනාශ කිරීම, ඒ කියන්නේ ඒ ඒ ජපන් ජබරේ වැවෙන් ඉවත් කරලා එකක් තමයි කාබනික පොහොර නිෂ්පාදනය සඳහා දැන් වැඩසටහනක් ගෙනියන. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම කෘෂිකර්ම ඇමතිවරයා හැටියට පත්වෙච්ච වහාම මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා 2019/31 වෙනි දින. මම ජනවාරි මාසයේ ආවේ. මාසයක් ඇතුළත අපි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා. පින්ලන්ත රජයේ ආධාරය යටතේ වසර 5ක් 7ක් ඇතුළත ඉදිරි වසර තුලදී මේ සම්බන්ධයෙන් ඒ රජයේ එක පැත්තකින් ඒ අයට හොඳ අත්දැකීම් තියෙනවා. මේ වගේම ඇතිවෙච්ච තත්ත්වයන් නිසා දැනට ඒගොල්ලන්ගේ තාක්ෂණය උපයෝගී කරගෙන මේ ජපන් ජබර සහ සැල්විහිනියා කියන ශාක වර්ග විනාශ කිරීමටත් ඒ සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමටත් අපි දැන් අවශ්‍ය කටයුතු කරගෙන යනවා. මොකද මේ තත්ත්වයේ රට තුල තිබුණොත් මං හිතන්නේ කෘෂිකර්මාන්තයේ අපි ඉතාමත් පසුබැසීමකට සිද්ධ වෙනවා. දැනට සමස්තයක් හැටියට අවුරුද්දක් ඇතුළත ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ශීඝ්‍රයෙන් මේ ශාකයේ වර්ධනය වීම නිසා වැහුවල තියෙන ධාරිතාව ඉතාමත්ම අඩු වෙනවා. ඒ වගේම ඒ නිසාම අපි බලාපොරොත්තු අස්වැන්නක් ලබා ගන්න බැරි වෙනවා. මොකද වර්ෂා කාලෙට මේ වැව් පිටාර ගලනෝ ඇරෙන්න වැව්වල වතුර රඳවා ගැනීමේ හැකියාව ඉතාමත් අඩු වෙලා තියෙනවා. මොකද අවුරුදු 15ක් 20ක් වගේ කාලයක් ඇතුළත මේ වැව් දෛනිකව තමත් වේගෙන් මේ ශාක වර්ධනය වෙනවා ජලාශයේ ජලය මතු පිට. ඒක නිසා මේ තත්ත්වය ඉතාමත්ම භයානක තත්ත්වයක්. මං හිතන්නේ මේ විදිහට ගියොත් එතුමා පෙන්නලා දුන්නා වගේම කෘෂිකර්මාන්තයේ ඉතාමත්ම අභාග්‍ය තත්ත්වයකට පත් වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා විශේෂයෙන්ම විෂය භාර ඇමතිවරයා හැටියට ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමට අපි පෙළඹිලත් ඉන්නවයි කියන එක මතක් කරනවා. ඒ වගේම අපේ දිසානායක මන්ත්‍රීතුමා අම්පාර දිස්ත්‍රික්කයේ සේනා දළබුවා සම්බන්ධයෙන් ප්‍රශ්නය ඇති වෙච්ච නිසා මම ඒ ගැනත් වචනයක් කියන්න ඕන. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සේනා දළබුවාගේ වන්දි තීරණය කරේ ඒ ප්‍රදේශයේ ඉන්න දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්ලා, ඒ වගේම කුපනිස නිලධාරි මහත්වරු, ගොවි සංවිධාන එකතු වෙලා දීපු නිර්දේශය අනුව තමයි කෘෂි රක්ෂණ මණ්ඩලයෙන් වන්දි ලබා දීම සිදු වුණේ. අපිට මුදල් ගෙවීමේ කිසිදු ගැටලුවක් නැහැ. මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ මිලියන 250ක් අපිට වෙන් කරලා දීලා තියෙනවා. හැබැයි මේ ඒ දිස්ත්‍රික්කවල මම අර කලින් කියපු නිලධාරි සහ සංවිධාන එකතු වෙලා තමයි මේ සේනා දළඹුවාගේ හානිය නිර්ණය කරලා අපිට ලයිස්තු දුන්නේ. කවුරු හරි කෙනෙක් කියනෝ නම් අපිට මේ වගේ අසාධාරණයක් වෙලා තියෙනවා කියලා අපි කරුණා කරලා කියනවා ඒ ප්‍රදේශයේ දිසාපතිවරයාට, ප්‍රාදේශීය ලේකම්ට, ඒ වගේම ගෝජන සේවා දෙපාර්තමේන්තුවේ උපනිෂ නිලධාරි මණ්ඩලකෙන් යුක්ත ග්‍රාම සේවා වසම් මට්ටමින් අපි වෙනම කමිටුවක් පිහිටවලා තිබුණා. ඒ කමිටුවලට ඉදිරිපත් කරන්නේ ඒ කමිටුවල නිර්දේශය අනුව තමයි අපි අම්පාර දිස්ත්‍රික්කයට 1,60,00,000ක් මිලියන 16ක් අපි ගෙව්වා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගිය 10 වෙනිදා. කොහොද තවත් කාගේ හරි අභියාචනා තියෙනවා නම් අපි දිසාපතිවරයා අනුමත කරලා ඇව්වොත් අපිට පුළුවන් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන දෙන්න. හැබැයි මේ සංඛ්‍යාලේඛන නැත්තම් මේ තක්ෂේරු කිරීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ හැටියට අපි කොළඹින්වත් එහෙම නැතුව පෞද්ගලික මම්වත් මැදිහත් වෙලා නෙමෙයි ඒ අදාළ දිස්ත්‍රික්කවල දිසාපතිවරු සහ අර මම කලින් කියපු කමිටුව තමයි අපිට නිර්දේශය ලබා දුන්නේ. දැන් ඒ විදිහට අම්පාර දිස්ත්‍රික්කයේ තමයි මම දන්නවා වැඩිම අස්වැන්නේ හානියකට ලක් වෙලා තිබුණේ. ඒ වගේම ඊළඟට මොනරාගල දිස්ත්‍රික්කයේ ඔබතුමා නියෝජන දිස්ත්‍රික්කයේ, ඊට පස්සේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මම නියෝජනය කර දිස්ත්‍රික්කයේ. හැබැයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම ඔබතුමාට කියන්න කැමති මේ සේනා දළඹුවාගේ හානිය අපි කියපු තරම්ම යකා කලු නැහැ. ලංකා ඉතිහාසයේ වැඩිම බඩේරුඟු අස්වැන්න ලැබිලා තියෙනෙත් මේ අවුරුද්දේ. මෙට්‍රික් ටොන් 103කට වැඩි ප්‍රමාණයක් දැනට අපිට වාර්තා වෙලා තියෙන හැටියට අස්වැන්නක් ලැබිලා තියෙනවා. දළ වශයෙන් සේනා දළඹුවාගේ හානිය අපි මුලින් ගණනය කිරීමේදී අපිට සංඛ්‍යාලේඛන අනුව ඒ වෙලාවේ අපි අනුමාන කරේ 119කට වැඩි අඩුයි කියලා. හැබැයි දැන් වෙනකොට 110ටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි හානියක් වෙලා සිද්ධ වෙලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් විශේෂයෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අමාත්‍යාංශයේ වගේම ගොවි සංවිධාන කුපනිස මහත්වරු අපේ දෙපාර්තමේන්තුවේ නිලධාරී වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි දේශීය වශයෙන් හැමෝගෙම මේ අවධානය යොමු කරලා තිබුණා. ඒකට අපිට මාධ්‍ය ආයතන හැම කෙනෙක්ම උදව් කරා. ඒ වගේම ප්‍රාදේශීය වශයෙන් ගත්තොත් ඒ කොට්ටාසවල ඉන්න දිසාපතිවරුගේ ඉඳලා සියලුම ශේෂ්ත්‍ර නිලධාරී සියලු අමාත්‍යාංශ එකතු වෙලා කරපු මෙහෙයුමේ ප්‍රතිඵලයක් ඇටියට අපිට මේ සේනා දළඹුවාව ඉක්මනටම පාලනය කර ගැනීමේ හැකියාවක් ලැබිලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි ඊළඟ කන්නේදී වගා කරද්දී ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ කන්නේ අපි ලබාගත්තු අත්දැකීමුත් උපයෝගී කරගෙන ක්‍රමවත් සහ හොඳ වැඩපිළිවෙලක් අනුව මේ වගාව ආරම්භ කරොත් මං හිතන්නේ මීටත් වැඩිය සාර්ථකත්වයක් අපිට ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒක නිසා මම මේ ටික කිව්වේ ඔබතුමාට විශේෂයෙන්ම අපේ අම්පාර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීතුමා ගොවි ජනතාව වෙනුවෙන් නිතර කතා කරන ඒ වගේම ලොකු හැඟීමෙන් කටයුතු කරන කෙනෙක්. ඉතින් ඒක නිසා මම එතුමාට කියන්න කැමතියි යම් කිසි හෝ කෙනෙකුට අසාධාරණයක් වෙලා තියෙනවා නම් දිසාපති ඒ කොට්ටාසේ දිසාපතිතුමාට හෝ ප්‍රාදේශීය ලේකම්ට නැත්නම් ගෝජන සේවා කොමසාරිස්තුමාට අභියාචනයක් ඉදිරිපත් කරන්න ඒ සිදුවෙච්ච හානිය සම්බන්ධයෙන් එහෙම අසාධාරණයක් වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් සාධාරණීකරණ කරන්නත් මම කටයුතු කරනවා කියන එකත් මම මේ අවස්ථාවේදී මතක් කරමින් කාලෝචිත යෝජනාවක් ඉදිරිපත් කරේ මුතු කුමාර මැතිතුමා එතුමාට ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම කෘෂිකාර්මික ප්‍රදේශයක මන්ත්‍රීවරයෙක් හැටියට ඒ වගේම ගොවි ජනතාවත් එක්ක නිතර උරෙන් උර ගැටිලා තමන්ගේ ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රශ්න මේ සභාවේදී ඉදිරිපත් කරන මන්ත්‍රීවරයෙක් හැටියට එතුමාට ස්තුතිවන්ත වෙනවා මේ යෝජනාව ගෙනීම සම්බන්ධයෙන් ඒ වගේම මේ සම්බන්ධයෙන් විශේෂභාරය ඇමතිවරයා හැටියට මේ ඉටු කර හැකි උපරිම කාර්යභාරය ඉටු කරන්න මං අපකැප වෙලා වැඩ කරනවා කියන එකත් ඔබතුමාට ප්‍රකාශ කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ කාලය මට ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙමින් මං ඊට බොහොම ස්තුතියි.
හෙට පෙරවරු 9:30ට පාර්ලිමේන්තුව යල් රැස්වෙනවා.